ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
කුඩා දරුවන් සහ ප්‍රාථමික වයසේ සිටින දරුවන් මුහුණ දෙන විවිධ කායික මෙන්ම මානසික ගැටලුවලින් රකබලාප ගනිමින් ඔවුන්ව වර්ධනය කිරීම වැදගත් කරුණක්. පෙර පාසල් දිවාසුරකු මධ්‍යස්ථාන ඇතුළු දරුවන් රැකබලා ගන්නා ස්ථාන මගින් මෙලෙස කුඩා දරුවන්ගේ මානසික සහ පෞරුෂත්ව වර්ධනය සඳහා මනා පිටිවහලක් ලබා දෙනවා. අද දවසේදී SBS සිංහල සේවයෝසේ අපි අවධානය යොමු කරන්න හිතුවා කුඩා දරුවන්ගේ මේ මානසික සහ කායික සංවර්ධනය උදෙසා පෙර පාසල් දිවාසුරකු මධ්‍යස්ථාන ඇතුළු දරුවන් රැකබලා ගන්නා ස්ථාන මගින් සිදුවන කාර්යභාරය සම්බන්ධයෙන්. මේ සඳහා අද දවසේදී අපත් සමග නිව්ස් ඔතෙල්ස් ප්‍රාන්තයේ සිට සම්බන්ධ වී සිටිනවා මුල් ළමාවිය පිළිබඳ ගුරුවරියක මෙන්ම අධ්‍යාපන නායිකාවක වශයෙන් සේවය කරන නදීජා සිල්වා කෝරළගම මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ SBS සිංහල සේවයට.
ආයුබෝවන් නිපුන.
හොඳයි නදීජා, දැන් මේ කුඩා දරුවන් රැකබලා ගැනීමේදී විවිධ පවුල් පසුබිම් වලින් පැමිණෙන දරුවන් හඳුනා ගැනීම කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන කාරණාවත් සමගින්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව්, ඒක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා නිපුණ. මොකද එක එක දරුවන්ගේ එක එක පවුල් පසුබිම හරිම වෙනස්. ඉතින් ඒගොල්ලන් හැදෙන විදිහ, ගෙවල් වල තියෙන ප්‍රැක්ටිසස්, ඒවා ඔක්කොම වෙනස්. ඉතින් අපි ඇත්තටම ළමයෙක් ඉස්සෙල්ලාම සෙන්ටර් එකකට එනකොට ඒගොල්ලන් කොහෙන්ද එන්නේ, ඒගොල්ලන්ගේ අමර තාත්තල කොහේද, කොයි වගේ ප්‍රැක්ටිසස්ද ඒගොල්ලන් ගෙදර කරන්නේ, මොන වගේ සංස්කෘතික පසුබිමක් යටදද ඒගොල්ලන් ජීවත් වෙන්නේ කියන එක ගැන ලොකු ගැඹුරු අධ්‍යයනයක් කළා තමයි ඒ දරුවව අපේ සෙන්ටර්ස් වලට බාරගන්නේ. මොකද ගොඩක් වෙලාට කරගත්තොත් කෑම කන විදිය පවා සමහර වෙලාවල් වලට වෙනස් වෙන්න පුළුවන් මේ රටේ සහ වෙනත් සංස්කෘතික පසුබිමක් ඉඳන් ළමයෙක් යනකොට. ඉතින් ඒක හරියට ඒක අධ්‍යයනය කළා තිබුණ නැත්නම් ඒ දරුවාව නිකන් කොංගෙන්න වගේ පුළුවන්. මොකද මේ ඒ ටීචර් දන්නේ නැත්නම් රන් උදාහරණයක් ගත්තොත් සමහර දරුවෝ අපි කියලා අතින් කන්නේ. ඉතින් නමුත් මෙහෙ රටේ අතින් කන්නේ නැහැ, කන්නේ කට්ලරිස් වලින්. ඉතින් එතකොට වෙන්නේ ඇයි මේ මෙහෙම කන්නේ කියන එක ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුමක් තියෙද්දි අපිට හරි ලේසි වෙනවා ඒ දරුවාට ප්ලෑන් කරන්න. ප්ලෑන් කරන්න කියන්නේ ළමගේ අධ්‍යාපනය හරියට සකස ගන්න. අනිත් එක අම්මයි තාත්තාට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් සමහර රටවල් වලින් එන කට්ටිය ඉන්නවා, ගොඩක් කලාට ඒගොල්ලන් මව භාෂාව තමයි කතා කරන්නේ. ඉතින් එහෙම වුණාම දරුවටත් ගොඩක් කලාවට ඒ ඉංග්‍රීසි භාෂාව කියන එක ගොඩක්ම අලුත්. ඉතින් ඒ වෙන එහෙම වුණාම අපි ටීචර්ස්ලා හැටියට ගොඩක් ක්ලාර් කරන්නේ ඒ දෙමාපියෝ කතා කරන භාෂාව අපිත් ගොඩක් දේවල් ඉගෙනගෙන කොයි විදිහටද විෂුවල්ස්, ඒ කියන්නේ වචන පෙන්නලා කොයි විදිහටද ළමයාට උදව් කරන්න පුළුවන් ඒ භාෂාව කතා කරන්න කියන ඒ භාෂාව කොයි විදිහටද අපි ට්‍රාන්ස්ලේට් කරන්නේ ඉංග්‍රීසියට කියන එක ඒ හැම දෙයම ප්ලෑන් කළා තමයි දරුවව අපි බාරගන්නේ සහ මේ දරුවගේ අධ්‍යාපනය සකසන්න ඩිසයින් කරන්නේ ඉස්සරහට. ඉතින් ඇත්ත වශයෙන්ම වැදගත් වෙනවා මේ දරුවගේ විවිධ පවුල් පසුබිම් අඳුරගන්න එක සහ තේරුම් අරගන්න එක ඒගොල්ලන් ඉස්සෙල්ලාම මේ සෙන්ටර් එකට එනකොට.
හොඳයි, මේ අතර සමහර දරුවන්ට මේ කතා කිරීම ප්‍රමාද වීම සහ භාෂාවේ වෙනස්කම් වැනි ගැටලු පවතිනවා. මෙවැනි දරුවන් සෙසු දරුවන් සමග කණ්ඩායම් වශයෙන් කටයුතු කරද්දී ගුරුවරුන් වශයෙන් ඔවුන්ට කොයි වගේ සහයක්ද ලබා දෙන්නේ කියලත් අපි කැමති දැනගන්න.
ඔවුනිපුන, ඒක ඇත්තටම ලොකු විෂයපතයක් තියෙන සබ්ජෙක්ට් එකක්. මොකද අපි ගොඩක් වෙලාවල් වලට එහෙම දරුවෝ ඉක්මනට මඳුර ගන්න අපිට පුළුවන්. මොකද එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ වගේම ඒගොල්ලන්ට තියෙන සමහර assessments කරන්න. ඒ කියන්නේ අපිට තියෙනවා summative assessments, ඉතින් අපිට තියෙනවා developmental summaries, ඉතින් අපිට තියෙනවා එක එක stages වලට ඒකට අපි කියන ages and stages කියලා. ඒවා එක එක age එකේ ඒගොල්ලන් කොයි තාක් දුරට ඒගොල්ලන්ගේ development එක වෙලා තියෙනවද කියලා අපි බලනවා මුලින්ම. ඒ විතරක් නෙමෙයි, අපිට තේරෙනවා ගොඩක් වෙලාවලට මේ දරුවා කතා කරන්න ප්‍රමාදද, මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙම වෙනකොට අපි කරන්නේ අපි ඒ දෙමාපියන්ට කතා කරලා ඒගොල්ලොත් එක්ක එකට වැඩ කරනවා ඒ දරුවව විශේෂ උදව් ලබා ගන්න. ඉස්සරහම ඩොක්ටර් ළඟට ගිහිල්ලා එතනින් ඩොක්ටර්ගෙන් රිෆරල් එක අරගෙන කොයි විදිහටද ස්පීච් තෙරපිස් ළඟට යන්නේ, එතන ඉඳන් හැම දෙයකටම අපි ඒකට මූලික වෙනවා. මොකද අපි තමයි ඒ හැමෝමම එකතු කරන තැන වෙන්නේ. ඊට පස්සේ අපි ඒ දෙන රිසෝර්සස් එක, ඒ දෙන මොකද දරුවෙක්ට යන්න උනායි කියලා ඉවර වෙලා ස්පීච් තෙරපිස් කෙනෙක් ගාවට, ඒතකොට ඒගොල්ලන් දෙන ඒ ප්‍රැක්ටිස් කරන්න තියෙන රිසෝර්සස් අපි ඒ දරුවට දරුවට තනියෙන් නෙමෙයි ගෲප් එකක් හැටියට එකට කරනවා. ඒකට අපි කියන්නේ ඒ ළමයාව ඉන්ක්ලූඩ් කරනවා කියලා. ඒ කියන්නේ ඉන්ක්ලූසිව් සපෝට් කියලා තමයි අපි ඒක භාවිත කරන්නේ ඉංග්‍රීසියෙන්. අපි ඒගොල්ලන්ව මේ පුළු ප්‍රෝග්‍රෑම් එකටම ඉන්ක්ලූඩ් කරන්නේ අර එතන ඇක්ටිවිටීස්, එතන එක්ස්පීරියන්සස් අපි ගෲප් එකේ හැම ළමයෙක් එක්කම කරනවා. ඉතින් එතකොට අර එක දරුවෙක්ට කතා කරන්න අමාරු වෙලා, ඒ කියන්නේ ඒ දරුවට ප්‍රශ්නයක් තියෙනවා කියනක අනිත් දරුවන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දරුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ගෲප් එකක් හැටියට අපි ඒක ඩිවලප් වෙනවා. ඒ විතරක් නෙමෙයි, තව ගොඩක් සපෝට් අරගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවල ගොඩක් තියෙනවා මේ සපෝට් දෙන එක එක සංවිධාන. ඉතින් ඒගොල්ලන් එකට වැඩ කරනවා මේ ගොඩක් වෙලාවට ටීචර්ස්ලා. ඉතින් අපේ ඒක ලොකු කාර්යභාරයක් අපිට තියෙන දරුවන්ව සහ දෙමාපියන්ව සහ වගකිව යුතු අදාළ ස්පෙෂලිස්ට්ලාව කොයි විදිහටද එකතු කරන්න කියන එක දැන සම්පූර්ණ වගකීම තියෙන්නේ ඇත්තටම අපි සහ සෙන්ටර් ඩිරෙක්ටර්ස්ලාට.
හොඳයි නදීජ, දැන් මේ ඉංග්‍රීසි භාෂාව කතා නොකරන විවිධ භාෂා සහිත පවුල් පසුබිම් වලින් පැමිණෙන දෙමාපියන් තුළ බයක් පවතිනවා තමන්ගේ දරුවා මෙවැනි ස්ථානවලදී ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොපෙළඹෙයි කියලා. ඉතින් මෙවැනි අභියෝගයක් ඔබ ඇත්තටම දකින්නවද?
ඇත්තටම ගත්තොත් නිපුණ, දැන් මම විශේෂයෙන්ම උගන්වන්නේ අවුරුදු 3 ඉඳන් 5 වෙනකන් දරුවන්ට, يعني ඉස්කෝලේ යන සූදානම් කරන පෙර පාසල් විය දරුවන්ට. ඊටත් කලින් ඉඳන් දරුවන්ට හරිම ලේසි bilingual, يعني watch මේ භාෂා දෙකක් නැත්නම් තව භාෂා එකතු කරගන්න ඒගොල්ලන්ගේ ජීවිතේට හරිම ලේසි. ඒක විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. ඉතින් නමුත් ගොඩක් කාලවලට, يعني හිතමුකෝ අපි දරුවෙක් ඔය බාර දුන්නයි කියලා ඉවර වෙලා වෙනමම සංස්කෘතිය ඉංග්‍රීසි භාෂාව කතා නොකරන රටකින් පවුලකින් ඇවිල්ලා, එතකොට මුල මාස දෙකක් තුනක් විතර යනකම් ඒ දරුවට ඇත්තටම මේ සපෝට් එක අත්‍යවශ්‍යයි. මොකද සපෝට් එක කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට මම අර කලිනුත් සඳහන් කරා වගේ ඒ දෙමාපිය කතා කරන භාෂාව මොකද්ද, ඒ භාෂාවෙන් අපි ට්‍රාන්ස්ලේට් කරනවා ඉංග්‍රීසි වලට. ඒ වගේම ඉංග්‍රීසි අපි ඒ භාෂාවට ට්‍රාන්ස්ලේට් කරනවා. ඒක ලෙවල් අපි රූප යොදාගෙන, හිතමුකෝ අපි දැන් අපි දරුවට කතා කියන්න ඕන නම් දැන් මේක තමයි කෑම කන වෙලාව කියලා අපි කෑම කන වෙලාවේ රූපයක් එක්ක කොයි විදිහටද අර භාෂාව අපි යොදා ගන්න. අපි ඒක ප්‍රනවුන්ස් කරන, අපි ඒ භාෂාවෙන් කතා කරනවා අර රූපේ පෙනලා. ඒතර ඒ අනේ වගේ ගොඩක් රිසෝර්සස් අපි හදනවා මේ දරුවට උදව් කරන්න මේ ඉංග්‍රීසි භාෂාව ඒගොල්ලන්ට පුරුදු වෙනකම්. බහුතරයක් ළමයි කතා කරන්නේ ඉංග්‍රීසියෙන්නේ. ඉතින් ඒක මාසයක් දෙකක් තුනක් උපරිම මාස තුනක් යනකොට මේ දරුව පුරුදු වෙනවා තමන්ගේ මව භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න. ඉතින් අන්න ඒකයි අපි ඒත් මව භාෂාව කතා කරන ගීතාමත් වැදගත් ගෙදර. ඉතින් අපි ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට කියන්නේ මොනතරම් ඒ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරත් ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ගෙදර කතා කරන්න. දැන් මටත් දරුවෙක් ඉන්නවා අවුරුදු 3ක, මං 90%ක්ම පුළුවන් තරම් කතා කරන්න බලන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් ඒකෙන් එයාට සිංහල භාෂාව හොඳට තේරෙනවා, ගොඩක් වචන කතා කරනවා. නමුත් අර එයා ගිහිල්ලා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒක අපි හිතනවා ඒක ළමයාට ප්‍රශ්නයක් වේද, ළමයාට කතා කරන්න බැරි වේද, ඊට පස්සේ ළමයා කන්ෆියුස් වෙයිද මේ භාෂා දෙක කියලා. නැහැ, ඒක ළමයා භාෂා දෙකක් කියලා අඳුරගන්නේ නිපුණ සෑහෙන කාලයක් ගියාට පස්සේ. එයාට ඒ භාෂා දෙක අවුරුදු 5ක් 6ක් 7ක් යනකම්ම අර මේක සිංහල මේක ඉංග්‍රීසි කියන එක තෝරගන්න බෑ. ඉතින් එයා ගොඩක් වචන අඳුරගන්නවා මේ එකට කතා කරද්දී. ඉතින් ඒක කන්ෆියුෂන් එකක් වෙන්නේ නැහැ අපිට තියෙන්නේ විකරම කතා කරන ගෙතින්. මං හිතන්නේ නැහැ ගොඩක් ලාට දෙමාපියෝ බය විය යුතුයි කියලා ඉවරලා ඒගොල්ලන්ට කෝප් අප් කරගන්න බැරි වෙයි කියලා, ඉංග්‍රීසි කතා කරගන්න බැරි වෙයි කියලා ඉවරලා මේ සෙන්ටර්ස් වලට ඇවිල්ලා. මොකද ටීචර්ස්ලාගේ කාර්යභාරය තමයි ඒගොල්ලන්ට කොයි විදිහටද මෙම භාෂා ප්‍රශ්නයක් නොවන විදිහට දවසේ වැඩ කටයුතු කරන් යන්නේ, කොයි විදිහටද වගේ මේක ඉදිරියට කරන්න කොයි විදිහද කියන එක බාර වෙලා තියෙනවා ඒ ටීචර්ස්ලාට. ඉතින් මේ early childhood education කියන්නේ ඒක ලොකු framework එකක්. ඒක ඒකට අදාළ නීති රීති තියෙනවා. ඉතින් හැම දෙයකටම හරියන විදිහට අපි දේවල් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ හින්දා අපි බැඳිලා ඉන්නවා දරුවාට ප්‍රශ්නයක් නොවන විදිහට, අපහසුතාවයක් නොවන විදිහට එයාගේ භාෂාව emerge කරන්න ඉංග්‍රීසියට. ඉතින් මම හිතනවා බයිබියවියුත නැහැ කියලා. මොකද මමත් අම්ම කෙනෙක්. ඉතින් මන් දකිනවා කොයි විදිහට දේවල් වෙන්නේ කියලා. මන් දකිනවා මගේ දරුවෝ කොහොමද ඒකට මුණ දෙන්නේ කියලා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඒ දරුවා ඉබේම මේකට පුරුදු වෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ.
හොඳයි, මේ අතර දැන් මේ පසුගාමි දරුවන් සිටිනවා. ඉතින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනය කිරීම සඳහා මෙවැනි ස්ථානවලින් ගුරුවරුන් කුමන ආකාරයෙන් සහයක්ද ලබා දෙන්නේ කියලත් අපි කැමති දැනගන්න.
ඔවුන් ඉපන ඒක අපි දෙමාපියෝ සහ ගුරුවරු හැමෝම ඒ දේ තේරුම් අරගන්න ඕනේ ගොඩක් වෙලාට. එක එක දරුවෝ එක එක විදිහට තමයි ඒගොල්ලෝ ඩෙවලප් වෙන්නේ, ඒගොල්ලන්ගේ පෞරුෂ වර්ධනය වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගොඩාක් ලැජ්ජ සහගත දරුවෙක්ගේ තව ගොඩාක් විවිධ පැති තියෙන්න පුළුවන් ඒ දරුවා ඉදිරියට යන. ඉතින් හිතමුකෝ එහෙම මොන හරි පොඩක් ලැජ්ජශීලී දරුවෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් කතා කරන්න බය හරි එහෙම දරුවෝ එහෙම ඉන්නවා නම්, අපි ගොඩක් වෙලාවට පුංචි පුංචි එක්ස්පීරියන්සස් ගෲප් සලින්, ඒ කියන්නේ කතාව තුළින් අපිට රුටීන් එකක් තියෙනවා, ඒ කියන්නේ දවස් කාලසටහනක් තියෙනවා. ඒ කාලසටහනට අනුව අපි මේ එක එක දරුවන් කොයි කොයි දේවල් වලටද දක්ෂ, කොයි කොයි දේවල් වලටද ටිකක් පසුගාමී කියලා අඳුරගෙන ඒගොල්ලන්ට පිටිපස්සෙන් ඉඳන් හැම මොහොතක්ම උදව් කරනවා. ඒකට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ස්කැෆෝල්ඩින් කියලා. අපි එක්ස්පීරියන්ස් එකක් කරන්න ගියත් හිතමුකෝ දැන් අපි කරනවා පෙරපාසල් දරුවන්ට තමන් මොන හරි දෙයක් ගෙනල්ලා, පරිසරයේ දෙයක් මොන හරි ගෙනල්ලා, එහෙම නැත්නම් යාගේ පේන්ටින් එකක් ඒ සම්බන්ධයෙන් අර කතා කරන්න අවස්ථාව ලැබලා දෙනවා. ඉතින් සමහර දරුවෝ ඉන්න හරීම ලේසියෙන් ඒ අවස්ථාව අරගෙන අපි තහොදි කතා කරනවා. නමුත් සමහර දරුවෝ ඉන්න හරි හිමින් ඒ ප්‍රොසෙස් එක යන්නේ. නමුත් ටික දවසක් කියනකොට අනිත් තමයි කරනවා බලලා ඒගොල්ලොත් කරන්න පටන් අරගන්න. ඒක අපි හැම මොහොතක්ම ඒගොල්ලන්ව දිරිගන්නනවා. හැම දරුවෙක්වම එක හා සමානව දිරිගන්නනවා. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ තව වැඩිපුර කරන්න, සහ කරන්න අමාරු දේ හොඳින් ඉෂ්ට කරන්න. ඉතින් මං හිතන්නේ සැලුට් කියන ටීචර් කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ ඒකයි. එතන මොකද ඉතින් අපි ඒක හරියට අඳුරගත්තොත් ඒ දරුවාට ඉදිරිය ඉස්කෝලේ ජීවිතේ ඉතාම පහසු වෙනවා ගෙනියන්න. මොකද සෑහෙන ලොකු අඩිතාලමක් වැටෙනවා ඒගොල්ලන්ට මේ පෙරපාසල් දේවසරකු මදස්සාන තුලින් පාසල් ජීවිතයට.
ඔව් නදීජ, දැන් මෙවැනි ස්ථාන සඳහා පැමිණෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඉගෙනීම් කටයුතු සිදු කිරීමේදී මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කරන්න කියලත් අවසාන වශයෙන් අපි කැමැති ඔබෙන් දැනගන්න.
නිපුණ, ඇත්තම කිව්වොත් අපිට තියෙනවා ඉන්ක්ලූෂන් සපෝර්ට්. ඒ කියන්නේ වෙනමම තියෙන ඇසෙස්මන්ට් එකක් කරන්න. උදාහරණයක් හරියට ගත්තොත් ඔටිසම් තියෙන දරුවෙක් අපි ළඟට ආවොත් අපි කොයි විදිහටද ඒ දරුවාව ඉන්ක්ලූඩ් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒකට අපිට වෙනම අපිට සපෝට් හම්බ වෙනවා. ඒ කියන්නේ හිතමුකෝ දැන් NDIS ෆන්ඩින් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ National Disability Fund එකක් තියෙනවා මේ ඔස්ට්‍රේලියාවේ. ඒතකොට ඒගොල්ලෝ අපිට දෙනවා වැඩිපුර ඒ සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට් වෙච්ච ටීචර්ස්ලා ඒ දරුවාට සපෝට් කරන්න. එහෙම නැති වුණොත් ගොඩක් ලාඩ කරන්නේ ටීචර්, අපි රිසෝර්සස් හොයාගෙන ඒ දරුවාට කොයි කොයි විදිහටද සපෝට් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ අධ්‍යාපනය වර්ධනය කරගන්න සහ සෝෂල් ඇන් ඉමෝෂනල් ස්ටැබිලිටි එක වර්ධනය කරගන්න කොහොමද කියන එක ගැන ඒ ඔක්කොම තියෙන්නේ ටීචර්ගේ යටතේ. ඉතින් අපිට ඒකට ගොඩක් සපෝට් හම්බ වෙනවා මේ NDIS ෆන්ඩ් එක තුලින්. ඒකට අපි කියන්නේ ඉන්ක්ලූෂන් සපෝට් කියලා. ඉතින් ඒ හැම දෙයක්ම අරගන්නවා අපි මෙතනදී මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් සාමාන්‍ය ජීවිතයට පුරුදු පුහුණු කරන්න ඒගොල්ලන් ඉස්කෝලේ යන කලින්. ඒකට අවශ්‍ය කරන හැම පහසුකමක්ම සෙන්ටර් ඩිරෙක්ටර්ස්ලා සහ අපි හොයාගන්නවා සහ ලබා ගන්නවා සහ ඒවා ඇප්ලයි කරනවා දරුවෝ වෙනුවෙන්. ඉතින් ඒක තමයි අපි ගොඩක් ලාට කරන්නේ.
අපි සාකච්ඡා කරමින් සිටියේ කුඩා දරුවන්ගේ මානසික සහ කායික වර්ධනය උදෙසා පෙරපාසල් දිවාසුරකු මධ්‍යස්ථාන ඇතුළු දරුවන් රැකබලා ගනු ලබන ස්ථාන මගින් සිදුවන වැදගත් කාර්යභාරය පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සම්බන්ධ වූ මුල් අමාවිය පිළිබඳ ගුරුවරියක මෙන්ම අධ්‍යාපන නායිකාවක වශයෙන් සේවය කරන නදීජා සිල්වා කෝරළගම මහත්මයා සමග. එවන නදීජා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී SBS සිංහල සේවයත් සමග මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි නිපුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.